ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
වසර ගණනාවක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ පැවති මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දමා තිබුණා. නමුත් මේ වන විට ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශ සීමා යළිත් විවෘත වුණා. ඒ වගේම විවිධ ප්‍රාන්තවල දේශ සීමා විවෘත වෙමින් පවතිනවා. ඒ වගේම සෑම දෙයක්ම පාහේ නැවතත් යථා තත්ත්වයට පත් වෙමිනුයි තිබෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කාලයක් පුරා දේශ සීමා වසා තැබීම මත ඔස්ට්‍රේලියාවේ මතුව තිබෙන නිපුණතා හිඟය සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තුෙන් සිටින ජාත්‍යන්තර සිසුන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව අද දවසේදී SBS සිංහල සේවෙන් අපි අවධානයක් යොමු කිරීමට කල්පනා කරා. ඒතින් මේ පිළිබඳව වෙන කතාබහට අද දවසේදී SBS සිංහල සේවයත් සමග එක්වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සංක්‍රමණ නීති සම්බන්ධව පළපුරුදු නීතිඥවරයෙක් වන රුවන් සමරසිංහ මහත්මයා. රුවන් මහත්මයා, ඔබ I1 කියලා පිළිගන්න SBS සිංහල සේවයට?
I1 නිකුණා.
හොඳයි රුවන් මහත්මයා, නම් මේ කෝවිඩ් වසංගත තත්ත්වයේ ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ හිඟයට කොයි ආකාරයෙන්ද බලපෑවේ, කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණා එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
හොඳයි, බොහොම ස්තුතියි මට මේක ආරාධනා කරාට. අපිට මුලින්ම කතා කරන්න පුළුවන් මේ කොහොමද මේ රටේ දැනට තියෙනවද යම්කිසි කුසලතා හිඟයක්, එහෙම නැත්නම් අපි මේක ස්කිල් ෂෝටේජ් කියලා කියන්නේ. ස්කිල් ෂෝටේජ් එකක් තියෙනවද කියන ප්‍රශ්නෙට ඉස්සෙල් උත්තරයක් බලමු. ඊට පස්සේ මොන ක්ෂේත්‍ර අලලාද ඒ හිඟය, එහෙනම් ෂෝටේජ් එක තියෙන්නේ කියන ප්‍රශ්නේ අපි බලමු සාකච්ඡා කරන්න මුලින්ම. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ 2020 මාර්තු මාසේ ඉඳලා පටන් ගත්ත මේ වසංගත තත්ත්වය යටතේ ලෝකේ විවිධ රටවල් වලින් විවිධ විදිහේ ප්‍රතිචාර දැක්වුවා. ඔස්ට්‍රේලියානු රජය මූලිකත්වය අරගෙන ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය වුණේ ඇත්තටම ජොබ් කීපර් ස්ටිමියුලස් පැකේජ් එක, ඒක $80 billion වර්ත් පැකේජ් එකක් ඒගොල්ලෝ ඉදිරිපත් කරේ. ඒ පැකේජ් එක ඉදිරිපත් කරේ හේතුව තමයි මේ ලොක්ඩවුන් එකක් එක්ක රටේ මිනිස්සුන්ගේ සේවය අහිමි වීමට, එහෙම නැත්නම් සේවය කරගැනීමට බැරි තත්ත්වයක් උද්ගත වුණා. හේතුව කටසාප්පු හෝටල් වගේ දේවල් වහලා දාන්න සිද්ධ වුණා. ලොක්ඩවුන් එකේ පළවෙනි ප්‍රතිවිපාකය තමයි රැකියා අහිමි වීම. මේකට කොහොමද ඔස්ට්‍රේලියානු රජය මුහුණ දුන්නේ? ඒගොල්ලෝ කිව්වා අපි රස්සාවල් නැති වෙච්චාට මේ පැකේජ් එක හරහා සති දෙකකට $1,500ක්, එහෙම නැත්නම් මාසයකට $3,000 වගේ මුදලක් සම්පූර්ණ වශයෙන් පූර්ණ කාලීන රැකියාවක් කරපු හෝ තමුන්ගේ ව්‍යාපාරයක් කරගෙන හිටපු කෙනෙක්ගේ ආදායම අහිමි වෙච්ච අවස්ථාවකදී ඒගොල්ලෝ දෙනවා කියලා. හැබැයි මෙතනදී එක සීමාවකට යටත්ව කරේ. ඒ සීමාව තමයි මේ සුදුසුකම ලැබුවේ මේ ස්ටිමියුලස් පැකේජ් එකට ඔස්ට්‍රේලියන් සිටිසන්, පර්මනන්ට් රෙසිඩන්ට් සහ නිව්සීලන්ඩ් සිටිසන් කියන කණ්ඩායම් තුන විතරයි. මෙතනදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහත්මයා ඉතා විශේෂයෙන් පැහැදිලිව කිව්වා ඒගොල්ලෝ බලාගන්නේ මේ අවස්ථාවේදී මේ කණ්ඩායම් තුන විතරයි කියලා. එතනදී පැහැදිලිවම ඒගොල්ලෝ පණිවිඩයක් දුන්නා, ඉන් පරිබාහිර කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට දිගින් දිගටම ඉන්න පුළුවන් නම් ඉන්න පුළුවන්, හැබැයි රැකිරක්ෂා නැති වුණොත් ඒගොල්ලන්ට උදව් කරන්න බෑ. ඒකට උදව්වක් වශයෙන් ඒගොල්ලෝ කිව්වා සුපර්නුවේෂන් ෆන්ඩ් වල ඒ අයගේ තියෙනවා නම් $10,000 පමණ මුදල, ඒ මුදල ඒගොල්ලෝ නිදහස් කරනවා කිව්වා ලබා ගන්න පුළුවන් අවශ්‍යයට. එහෙම නැත්නම් තමුන්ගේ සම්පත් තියෙනවා නම් ඒ සම්පත් පාවිච්චි කරලා තමුන්ගේ රෙන්ට් එක ගෙවාගෙන ජීවත් වෙන්න කාලබීල ඉන්න පුළුවන් කියලා. එහෙම නැතිනම් ඒගොල්ලෝ අවධානය කරා ඒ අය රටින් පිට වෙන්න අවශ්‍ය නම් ඒක ෆැසිලිටේට් කරනවා, එයාට රටින් එළියට යන්න පුළුවන් කියන පණිවිඩේ තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්ට ඒක සංනිවේදනය වුණා. ඒ අවස්ථාවේදී මේක බලපාපු කණ්ඩායම් හතරක් ඉන්නවා, විශේෂයෙන් ශිෂ්‍ය වීසා බලපත්‍රවල හිටපු ස්ටුඩන්ට් වීසා හෝල්ඩර්ස්. එතකොට එහෙම නැත්තම් අධ්‍යාපන කටයුතු අවසන් කරලා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා හිටපු 4.5 වීසා හෝල්ඩර්ස්ලා, ඒ වගේම බෑක්පැකර්ස්ලා සහ වර්ක් වීසාවල හිටපු අයට තමයි මේ ඉතාම දරුණු විදිහට බලපෑවේ. මොකද ගොඩක් අය ඉංග්‍රීසිගේ රස්සා අහිමි වුණා, ඒ අයගෙන් යම් කිසි ප්‍රතිශතයක් මේ රට හැරලා ගියා. එතකොට අපි බලන්නේ මේ රට හැරගිය කණ්ඩායම නිසා ඇති වෙච්ච වැකියුම් එකක් තියෙනවා නම් ඒ හිස්තැන කොයි තැන්වලට බලපෑව කියලා මේක අපිට ඩිෆයින් කරන්න පුළුවන්. හොස්පිටැලිටි, ටුවරිසම්, හෙල්ත් කෙයාර් ඇන්ඩ් ඇග්‍රිකල්චර් කියන සෙක්ටර්ස් හතරේ තමයි මේක ඉතාම තදින් බලපෑව. මේක ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වුණේ මේ 2020 අප්‍රේල් ඉඳලා 2021 මාර්තු කියන කාල සීමාව ඉවර වෙනකොට ලොක්ඩවුන් සත්‍ය පළවෙනි වටේ ඉවර වුණා. ඉවර වුණාම මේ රට විවෘත වෙන්න පටන් ගත්තා. රට විවෘත වෙන්න පටන් ගන්නකොට දැනුණ මේ ස්කිල්ස් ෂෝකේජ් එක ඉතාම දරුණු විදිහට. ඒ දැනනවත් එක්කම 2021 ජූනි වෙනකොට නැවත ඩෙල්ටා වේරියන්ට් එක නිසා මේ තත්ත්වය ආපහු වෙනස් වුණා. නැවත ලොක්ඩවුන් එකට ගියා. පහුගේ ඔක්ටෝබර් වෙනකම් මේක වැහිලා තිබ්බ. නමුත් දැන් රට විවෘත වේගණ යනකොට දැනෙනවා මේ රැකියාවන් කරන්න මිනිස්සු නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට ඉතාම කෙටි කාලීන විසඳුමක් වශයෙන් රජය කරපු දේ තමයි මේ රටේ දැනට ඉන්න ස්ටුඩන්ට් වීසා හෝල්ඩර්ස්ලට කිව්වා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සති දෙකකට පෑ 40ක් විතරයි වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කිව්වා මේ මම හඳුනගත්තු ඒරියාස් හතරේ කියන්නේ හොස්පිටැලිටි, ටූරිසම්, හෙල්ත් කෙයාර් ඇන්ඩ් ඇග්‍රිකල්චර් කියන ක්ෂේත්‍රයන් හතරේ වැඩ කර කර ඉන්න අය ඉන්නවනම් ඒගොල්ලන්ට කිව්වා පෑ 40 ඉක්මවා වැඩ කරන්න කියන එක. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේක ඉතාම කෙටි කාලීන ස්කිල් ෂෝටේජ් එකක් තමයි මෙතන නැති වුණේ. ඒකට කෙටි කාලීන විසඳුමක් දීලා තියෙනවා. නමුත් මේකට දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍යයි කියන එක තමයි දැන් අපිට තේරුම් ගන්න.
හොඳයි. ඒ වගේම දැන් මේ වෙද්දි මේ කොවිඩ් කාලය තුළදී ඔස්ට්‍රේලියාව තුල වීසා සඳහා වාසිදායක ලෙසින් බලපාන කොයියම් ආකාරයක හෝ අලුතෙන් නිර්මාණය වුණු රැකියා ක්ෂේත්‍ර තිබෙනවද?
ඒකට පිළිතුරක් දෙන්නත් නිපුණ අපිට මේකේ පසුබිම ගැන පොඩි සංක්ෂිප්තව අපි සාකච්ඡා කරොත් සාමාන්‍යයෙන් මේ රටට අවුරුදුකට ස්කිල් මයිග්‍රන්ට්ස් වශයෙන් 160,000ක් එනවා. මේ 160,000න් 80,000ක් මේ ස්කිල් වැඩ කරන්න, ඒ කියන්නේ නිපුණතා වැඩ කරන තමයි 80,000ක්ම වසරකට එන්නේ. ඒ වගේම ශිෂ්‍යෝ සාමාන්‍යයෙන් අවුරුදුකට 105,000ක් විතර එනවා. බැක්පැකර්ස්ලා කියලා හඳුනගත්තු කණ්ඩායම 1,02,000ක් විතර එනවා. ඊට අමතරව වර්ක් වීසා වලින් 10,000ක් විතර කණ්ඩායමක් එනවා. ඒ කියන්නේ අවුරුද්දකට මේ රටට අලුතෙන් හැම අවුරුද්දකම මේ කොවිඩ් තත්ත්වය පැවතුනේ නැත්තම් දළ වශයෙන් 107,000ක් පමණ සංඛ්‍යාවක් මේ රටට එනවා. දැන් අපිට පහුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ 108,000, ඒ කියන්නේ 1.6 මිලියන් වගේ ශ්‍රමිකයෝ පිරිසක් රටට අහිමි වීමක් වෙලා තියෙනවා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඉතාම දරුණු ආකාරයේ උග්‍ර ශ්‍රම හිඟයක්කට අපි මුහුණ දීගෙන තියෙන්නේ. දැන් මේකට විසඳුම් හොයනකොට අපිට නැවත කියන්න තියෙන්නේ මොන ක්ෂේත්‍රවලද මේ අය අපි හොයන්නේ කියන එකට නැවත අපිට කියන්න පුළුවන්. මේ මම කලින් සඳහන් කරපු එක මම අවධාරණය කරන හොස්පිටැලිටි, ටූරිසම්, හෙල්ත් කෙයාර් ඇන්ඩ් ඇග්‍රිකල්චර් කියන සෙක්ටර්ස් හතර තමයි කෙටි කාලීන වශයෙන් අපිට ශ්‍රමිකයන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ක්ෂේත්‍රවල. ඒක මේකෙන් අදහස් වෙන්නේ නෑ ශිෂ්‍යෙක් වෙනවා නම් අපිට, එහෙම නැත්නම් ශිෂ්‍යාවක් මේ රටට එනවා නම් මේ ක්ෂේත්‍ර ටාගට් කරගෙන ස්ටඩි කරන්න එන්න කියලා. හේතුව තමයි මේවා කෙටි කාලීන දේවල්. රටට ශිෂ්‍යන්ට එන්න පාසුකම් දැන් ඩිසెంబර් වලින් පස්සේ ඉඩ දෙනවා කියනවා. ඒ ඉමීඩියට්ලි පාඨමාලාවක් හදාරන්න ආවහම ඒගොල්ලන්ට පුළුවන් මේ ක්ෂේත්‍රවල කෙටි කාලීනව රැකියාවල නිරත වෙන්න. එතකොට මේ රටේ ප්‍රශ්නයටත් විසඳුමක් යනවා, ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. නම් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේ ක්ෂේත්‍රම ආරම්භ කරගෙන පාඨමාලා හදාරන්න කියලා. මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් හතරක් පාඨමාලාවක් හදාරලා ඉවර වෙනකොට මේ ෂෝට් ටර්ම් ස්කිල් ෂෝටේජ් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි බලන්න ඕනේ මේ ලොง ටර්ම් ලිස්ට් එකේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් ලොง ටර්ම් ලිස්ට් එක ගැන කතා කරොත් දැන් මම කිව්වා වගේ අවුරුදු දෙකක් තිස්සේ 1.5 මිලියන් ශ්‍රම සංඛ්‍යාවක් හිඟ වෙලා තියෙනවා මේ රටේ. ඒක අපිට අයිඩෙන්ටිෆයි කරොත් මේ හතර ප්‍රමුඛව, ඊට අමතරව දැන් අපි දකිනවාද ICT ඉන්ඩස්ට්‍රි එක, ඉංජිනියරින් සෙක්ටර් එක, ඒ හැම සෙක්ටර් එකම අපි දකිනවා කුසලතා හිඟයක් තියෙනවා කියලා. ඒකට අපිට මේකේ තේරුම් ගන්න තියෙන්නේ මේගොල්ලන්ගේ තියෙන ඕනේ ලොง ටර්ම් ප්ලෑන් එක. ලොง ටර්ම් ප්ලෑන් එක තුල ඒගොල්ලන් තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ලොง ටර්ම් ලිස්ට් එකක් තියෙනවා. ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් වල තියෙනවා මේ ලොง ටර්ම් ලිස්ට් එකේ මොනවද මේ තියෙන දේවල් කියලා. මම අද දකින විදිහට මේ තියෙන ඇකියුට් ස්කිල් ෂෝටේජ් එකත් එක්ක ඇකවුන්ටින් කියන ඔක්කියුපේෂන් එක ඇරෙන්න අනිත් බොහෝ වෘත්ති මේ ලොง ටර්ම් ලිස්ට් එකේ තියෙනවා කියලා තමයි අපි දකින්නේ. ඇකවුන්ටින් වල ප්‍රශ්න තියෙන්නේ පෞගිය කාලේ පුරාම අවුරුදු 7-8 වගේ කාලයක් පුරාම මේ රටේ තියෙන ශිෂ්‍යෝ වැඩිපුර සංඛ්‍යාවක් මේ accounting කියන field එකේ ඉඳලා accounting graduates මේ රටේ ගොඩක් ඉනවා. ඒක නිසා ඒකේ surplus එකක් අපිට දකිනවා. ඒ ඇරෙන්න ගොඩක් ක්ෂේත්‍රයන් long term list එකේ තියෙන වෘත්තියක් තෝරගත්තොත් ඒ ඇයිට අසාර්ථක වීමක් තියෙන ඉඩකඩ අඩුයි කියලා තමයි අපි දකින්නේ.
හොඳයි. රොන් මහත්තයා, දැන් මේ දේශ සීමා සංචරණ සීමා අවසන් වීමෙන් පසු අලුතින් ඔස්ට්‍රේලියාවට අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමට බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් මේ පිරිසට ඔබ ලබා දෙන උපදේශය කුමක්ද කියලාත් අපි කැමැතිම ඊළඟට දැනගන්න.
ඔව්, ඒගොල්ලන්ට ලබා දෙන තියෙන උපදේශය තමයි දැන් මම කලින් සඳහන් කළා වගේ, දැන් අපි උදාහරණයක් ගමු. යම්කිසි ශිෂ්‍යෙක් අහනවා මොකක්ද මම ඉගෙන ගන්න ඕන පාඨමාලාව කියලා. එතකොට මේ ශිෂ්‍යයා ලංකාවේ මැත්ස් කරපු ළමයි. දැන් එයා බලනවා මෙහෙට එන්න. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි මේ ළමයාගේ අධ්‍යාපන මට්ටමට අමතරව ආර්ථික පසුබිම. එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන තමයි. දැන් අපි උදාහරණ කිරිට කිව්වොත් බේලටට නර්සස්ලා ගොඩක් උග්‍ර හිගයක් තියෙනවා කියලා. කියලා මේක කියලා වැඩක් නැහැ. ඔයා නර්සින් කරන්නද කියලා හිතුවා. එයා මැත්ස් වලින් ඒලෙවල්ස් කරපුවා මේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ එයාට ටේල කරන්න එයාට සුදුසු දේ මොකක්ද කියලා අපිට කියලා දෙන්න. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ළමයාව යොමු කරන්න ඕගොල්ලන්ට ඕනේ ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකක්ද නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්ද කියන මේ පළවෙනි ප්‍රශ්නේ. මොකද සමහරක් දෙපොපුවේ ඉන්නවා ඒගොල්ලෝ වෘත්තීයමය අය නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ළමයිව යොමු කරන්නේ උපාධි පාඨමාලාවක් පශ්චාත් උපාධි පාඨමාලාවක් කරන්න. සහ ආර්ථික හේතු මත සමහරක් දෙමව්පිය කියන පුළුවන්නේ අපි දැනට මෙයා ට්‍රේඩ් කෝස් එකකට එවමු කියලා. අන්න ඒ ඉනිෂියල් ෆිල්ටරින් එක කරන්න ඕනේ. එතන තමයි අපිට දැනගන්න පුළුවන් මේ ළමයා ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකකට දෙන්න ඕනේ. ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් වගේ හරි කුක් කෙනෙක් හරි ක්වොලිෆයි වෙන්නද, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් එන්ජිනියර් කෙනෙක් හරි නර්සින් වගේ ඩිග්‍රී එකකට දෙන්න ඕනේ කියන තීරණය කරන. දැන් මම මේ ගත්ත උදාහරණෙදි මේ දරුවට අපිට දෙන්න පුළුවන් උපදේශය තමයි එයා කියනවා නම් මම කැමති ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගන්න කියලා. මැත්ස් කරපු කෙනෙක් හිටියට මට වගකීමෙන් කියන්න පුළුවන් ඔයා ඉංජිනියරිං කෝස් එකක් කරන්න ඕන. ඔයාට ලොකු අවස්ථාවක් මේ රටේ මයිග්‍රේෂන් පාත්වේ එක තුළ ලබා ගන්න පුළුවන් කියන එක.
හොඳයි. දැන් මේ ඔස්ට්‍රේලියාවේ මේ වෙදි තියෙනවා යම් ප්‍රවණතාවයක් මේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ඉගෙනීම සුදුසුයි කියන කතාව. ඉතින් මේ ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා ඔස්ට්‍රේලියාවේ ඉගෙනීම් කටයුතු වල නියලීමට අයදුම් කිරීම ඒ ප්‍රදේශ වල මේ වෙදි පවතින රැකියා අවස්ථාත් සමග කොයිතරම් දුරකට වාසි සහගතද කියන කාරණාව අවසාන වශයෙන් අපි කැමති ඔබෙන් දැනගන්න.
මේක ඉතාම කාරුණික ප්‍රශ්නයක් නිකුණ හේතුව තමයි යමක් කරනකොට අපි දැනගන්න ඕනේ මේකේ දිග බලන right make a magnitude එක දන්නේ නැතුව අපි යමක් කරලා වැඩක් නැහැ. අද ඔස්ට්‍රේලියාවේ මුළු migration program එක revolving around මේ කියන්නේ මේ මොකක් වටලාද කරකෙන්නේ කියන ප්‍රශ්නේ හැවොත් ප්‍රාදේශීය සංක්‍රමණ එහෙම නැත්නම් regional migration කියන concept එක යටතේ තමයි මේක කරකෙන්නේ. හරි මම මේ කලින් ගත්ත උදාහරණයට දිගුවක් ගත්තොත් හොඳයි. ඊට පස්සේ මම එයාගෙන් අහන ප්‍රශ්නයක් ඔයාගේ කවුරු කෙනෙක් ඉන්නවද සිඩ්නි වල හරි මෙල්බන් වල හරි පර්ත් වල හරි ඇඩිලේඩ් වල හරි එයා කියනවා මගේ සිඩ්නි අංකල් කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මම දැන් පළවෙනි ප්‍රශ්නේ මම එයාට දෙනවා නම් උත්තරයක් ඔයා නිව් සවුත් වේල්ස් වල සිඩ්නි යුනිවර්සිටි එක අධ්‍යාපනය ලබන්න කියලා. එනමෙර මම දෙන්නේ වැඩි උපදේශයක්. හේතුව තමයි අවුරුදු ගානක් තිස්සේ මේ සිඩ්නි මෙට්‍රොපොලිටන් එහෙම නැත්නම් වික්ටෝරියා මෙට්‍රොපොලිටන් ඒරියාස් වල ඉගෙනගත්තු ළමයිට මෙහි පර්මනන්ට් මයිග්‍රේෂන් එකට තියෙන ඉඩකඩ ඉතාම අල්පයි. ඉතාම සීමිත අවස්ථාවක් තමයි තියෙන. ඒක නිසා මම මෙව උදාහරණයට නැවත ගියොත් මට යාට කියන්නේ කොහොමාවෙන් මාමා සිඩ්නි නෝර හිටියට කමක් නැහැ. ඔයාගේ මේ නිපුණතා සංක්‍රමණයෙන් පලක් ගන්න ඕනේ නම් ඔයා හිතන්න ඕනේ රීජනල් පෝස්ට් කෝඩ් එකක් ගැන හිතන්න ඕනේ. නිව් සවුත් වේල්ස් වල නම් යුනිවර්සිටි ඔෆ් වොලොංගොන්ග් එහෙම නැත්නම් නිව්කාසල් යුනිවර්සිටි වගේ සිඩ්නි නෝර ඉඳලා කිලෝමීටර් 100ක් වගේ අතුරට තියෙන යුනිවර්සිටි තියෙනවා. ඒව රීජනල් යුනිවර්සිටිස්. ඒ රීජනල් යුනිවර්සිටි එකක් ඉගෙන ගත්තොත් ඔයා ඉවර කරපු ගමන්ම නිව් සවුත් වේල්ස් ගවර්න්මෙන්ට් එකෙන් ඔයාට වීසා බලපත්‍රයක් ගන්න පුළුවන්. තාවකාලික වීසා බලපත්‍රයක් COVID-19 කියන වීසා බලපත්‍රය අවුරුදු 5ක් බලංගු බලපත්‍රයක්. ඒ වීසා බලපත්‍රය අරගෙන ඉවරලා එයාට පුළුවන් ඒ ප්‍රදේශීය රීජනල් ප්‍රදේශයක ජීවත් වෙලා එයා පුළුවන් අවුරුදු 3ක් රස්සාවක් කරගෙන හිටියට පස්සේ පර්මනන්ට් වීසා එකක් නැගලා. අදට අපි දකින මූලික වශයෙන්ම ඉගෙන ගන්න ළමෙක් එනවනම් එයා ફોකස් කරන්න ඕනේ එයාගේ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ ප්‍රාදේශීය සංක්‍රමණකින්. මම මේ ගත්තේ උදාහරණය ඉන්සෝස්ලස් කියන ප්‍රාන්තය තුළ විතරයි. නමුත් මේ හැම ප්‍රාන්තයකටම මේක පොදුයි. මොකද මේ රටේ මෙතෙක් කල් ආපු හැම කෙනෙක්ම නවතින් ඇවිල්ලා සිඩ්නි හරි මෙල්බන් වල හරි නිසා රජයට ඒගොල්ලන් උනන්දු කරවන්න අවශ්‍යතාවයක් නැහැ මේ මෙට්‍රොපොලිටන් නගරයක ජීවත් වෙන්න. ඒක නිසා රජය මේගොල්ලන් නගරයෙන් දුරස්ත කරලා ප්‍රාදේශීය සංක්‍රමණයට යොමු කිරීම තුළින් රජය බලාපොරොත්තු වෙන්නේ මේ නගරාශ්‍රිතව තියෙන කලබලය නැති කරලා ඉවරලා මේ පිට පලාස් වල ප්‍රදේශ සංවර්ධනය කරන්න මේ හැය ලව්ව. ඒක තමයි රජයේ මූලික අවධානය වෙලා තියෙන්නේ. ඒක නිසා අවසාන වශයෙන් කියන්න තියෙන යම් කෙනෙක් එnde ඉන්නවා නම් කරුණාකරලා මේ තියෙනවා නම් බලාපොරොත්තුවක් සංක්‍රමණ ප්‍රතිඵලයක් ලබා ගන්න ඒ අය අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕනේ. ප්‍රාදේශීය රීජනල් මයිග්‍රේෂන් කියන කොන්සෙප්ට් එක හොඳට ෆලෝ කරලා ඒකෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගැනීම තමයි අපේක්ෂා කළ යුත්තේ.
හොඳයි, මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මතුව තිබෙන නිපුණතාය වගේම රැකියා හිඟය සහ මෙරටට පැමිණීමට බලාපොරොත්තු සිටින ජාත්‍යන්තර සිසුන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කරමින් සිටියේ. මේ සඳහා අපත් සමග සම්බන්ධ වුණේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙක් වන රුවන් සමරසිංහ මහත්මයා. එමනම් රුවන් මහත්මයා, අපට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබට සමු දෙනවා, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි නිපුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.